27 දෙක ප්‍රශ්නය කරු විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා 27 දෙක ප්‍රශ්න ඉදිරිපත් කරන්න. දෙක ප්‍රශ්න ඉදිරිපත් කරන්න විපක්ෂ නායකතුමා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න විපක්ෂ නායකතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, වරක් හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා පවසා ඇති ආකාරයට අප සියලු දෙනාම යම් හෝ අවස්ථාවක පාරිභෝගිකයින් බවට පත්වෙන එක් අවස්ථාවක අප පෞද්ගලිකව භාණ්ඩ හා සේවා පාරිභෝජනය කරනු ලබන අතර ඇතැම් විට පොදු භාණ්ඩ හා සේවාවල පාරිභෝගිකයින් වෙන. එසේම ආර්ථිකය තුල හෝ ව්‍යාපාර පරිසරයේ සිදුවෙන සෑම වෙනස්කමක් පීඩනයට හෝ බලපෑමට පාරිභෝගිකයින් නැතුවීම අනිවාර්ය තත්ත්වයක්. කෙසේ නමුත් රටේ ආර්ථික තීරණ ගැනීම්වලදී තම අදහස්සෙම තීරණවල නියෝජනයන් බවට පත්කිරීමේ අඩුම අවස්ථාව ඇත්තේද පාරිභෝගිකින්ටයි කියන එක මම කියන්න කැමතියි. එනිසා විශේෂයෙන්ම පෙරටේ 120,000 වූ සමස්ත පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. මම කැමති මේ අවස්ථාවේ කෙනඩි ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශය consumers include us all, they are the largest economic group affecting and affected by almost every public and private economic decision, yet they are the only important group whose views are often not heard. ඒ පසුබිම මත මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. වර්තමාන ආර්ථික අර්බුදයත් සමග වැඩි වශයෙන් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව රජය නිරීක්ෂණය කර තිබේද? එසේනම් පසුගිය වසර දෙක තුළ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධ කොපමණ පැමිණිලි සංඛ්‍යාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබී තිබේද? ඒ පිළිබඳව අධිකාරිය ක්‍රියාත්මක වී ඇති ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කළ හැකිද? එත වශයෙන්ම වර්තමානයේ නීති රීති ක්‍රියාත්මක වීමේ ක්‍රමවල පවතින අඩුපාඩුකම් නිසා ව්‍යාපාරිකින් අනවශ්‍ය ලාභ ලබනවා, පාරිභෝගිකින් සූරා කෑමට ලක් වෙනවා, දිගින් දිගටම මිල උච්චාවචන වීම සිදු වුණා, මිල වැඩිවීම සිදු වුණත් නැවතත් ඒ මිල ගණන් අඩුවීමක් සිදු වුණේ නැහැ. ඇතැම් අවස්ථාවන් වලදී පාරිභෝගිකයට කිසිදු විකල්පයක් නොමැති වීම නිසා සමහර ව්‍යාපාරිකයින් අසාධාරණ අයුරින් පාරිභෝගිකයා සූරා කෑමක් සිදුවන බව දැන දැන භාණ්ඩ මිලදී ගැනීම සිදු කරනවා. උදාහරණයක් ලෙස පසුගිය කාලෙදී එළවලු මිල ගණන් සම්බන්ධ පැන නැගිනු ගැටලු පෙන්වා දෙන්නට පුළුවන්. එය ව්‍යාපාරිකින් නිර්මාණය කළ මිල ඉහළ යෑමක් හැටියටයි අප ඇතුළු බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඇතැම් ව්‍යාපාරිකින් ව්‍යාපාර ආයතන නිසි නියාමනයකට ලක් නොවීම හෝ නියාමනය සඳහා ඇති සම්පත්වල සීමිත බව, නිලධාරීවාදී ප්‍රමාදයන් ආර්ථික අර්බුදය නිසා වර්ධනය වූ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් නියාමනයට හසු නොවීම, පවතින අනපනත් යාවත්කාරී නොවීම ආදී හේතුන් වැඩි වශයෙන් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනයට හේතු වී ඇති බව රජය පිළිගන්නේ. උල්ලංඝනයට හේතු වී සමාවෙන්ද? එසේනම් එම තත්ත්වය නිවැරදි කරමින් පාරිභෝගික ආරක්ෂණ නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා රජය ගෙන ඇති පියවර මොනවාද? අපි දන්නවා පාරිභෝගික ආරක්ෂණය සඳහා කටයුතු කරපු කරන්දෙනී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා මහජනයාට වසවිස ආහාර පිළිබඳ ඇත්ත පෙන්වූ සේනක ගමගේ වෛද්‍යවරයා ඝාතනය වීම වලට ලක් වුණා. පාරිභෝගික ආරක්ෂණය සඳහා කැපවෙන නිලධාරීන්ට මෙවැනි ඉරණමක් අත් වූ විට කිසිදු දවසක කිසිවෙකු පාරිභෝගික ආරක්ෂණය සඳහා ඉදිරිපත් වන්නේ නැහැ. ඒ වගේම තමයි ආර්ථික අර්බුදය නිසා ශුද්‍ර සුළු කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගොස් බොහෝ අයගේ රැකියා නැති වුණා. අද ගොඩාක් අය අමතර රැකියාවන් කරනවා. මහා මාර්ග අසල විවිධ සකස් කළ ආහාර පාන අලෙවි කිරීම සිදු කරනවා. මෙම අවිධිමත් ලෙස සිදුකරන ලබන මෙවැනි ව්‍යාපාර යම් නියාමනයකට ලක් කර යුතු වෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයාට අසාධාරණ මිලක් සමහර තැන්වල, හැමතැනකම නෙවෙයි, සමහර තැන්වල නිර්මාණය වීම තුළ. එනිසා දැඩි ආනයන පාලන නිසා හොරපාරෙන් විවිධ භාණ්ඩ ගේන්නත් කටයුතු කරනවා. ඒ භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳවත් කිසිම අයුරකින් පරීක්ෂා කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ නිසා වැඩි වශයෙන් පාරිභෝගිකින්ගේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වෙනවා. මම අහන්න කැමති විශේෂයෙන්ම ඇතැම් ව්‍යාපාරකින් ව්‍යාපාර ආයතන නිසි නියාමනයකට ලක් නොවීම හෝ නියාමනය සඳහා ඇති සම්පත්වල සීමිත බව, නිලධාරීවාදී ප්‍රමාදයන්, ආර්ථික අර්බුදය නිසා වර්ධනය වූ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් නියාමනයට හසු නොවීම, පවතින අනපනත් යාවත්කාලීන නොවීම ආදී හේතුන් වැඩි වශයෙන් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනයට හේතු වී ඇති බව රජය පිළිගන්නේද? එසේනම් එම තත්ත්වය නිවැරදි කරමින් පාරිභෝගික ආරක්ෂණ නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේ? මෙරට පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය කුමක්ද? දේශීය පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බවට රජයට සහතික විය හැකි. ෆෙඩරල් ට්‍රේඩ් කමිෂන් යුනයිටඩ් ස්ටේට්ස් FTC, කොම්පිටිෂන් ඇන්ඩ් මාකට්ස් අතෝරිටි CMA, යුනයිටඩ් කිංගඩම් බ්‍රිතාන්‍ය, කොම්පිටිෂන් බ්‍යුරෝ කැනඩා, ඔස්ට්‍රේලියන් කොම්පිටිෂන් ඇන්ඩ් කන්සියුමර් කමිෂන්, ෆෙඩරල් කාටෙල් ඔෆිස් ජර්මනි ආදී විවිධ රටවල පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින යහභාවිතයන් බෙස්ට් ප්‍රැක්ටිසස් ලංකාවට අනුගත කිරීම සඳහා වූ යම් වැඩපිළිවෙලක් දියත් කර තිබේද? එසේනම් මේ කුමක්ද? පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් සමස්ත ජනතාවගේ දැනුවත් භාවය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද? නොයසේනම් මෙරට අධ්‍යාපන ක්‍රමවේදය තුළ විධිමත් පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව පොදු නීති සම්මුතීන් පිළිබඳව හැදෑරීම සඳහා එක් විෂය මාලාවකට පමණක් සීමා නොවුණු පොදු දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පැවතිය යුතු බව රජය පිළිගන්නේද? ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? සීග්‍රෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයක් තුළ පාරිභෝගික ආරක්ෂණය සඳහා මෙරට පවතින නීති පද්ධතිය ප්‍රමාණවත්ද? නොයසේනම් ඩිජිටල් ගනුදෙනු වර්ධනයත් සමග පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීමේදී මතුවන අභියෝගවලට රජයේ මුහුණ දෙන්නේ කෙසේද? පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ යාන්ත්‍රණය නූතන ඩිජිටල් වෙළඳපොළ හා සමගාමීව වෙනස් විය යුතු බව රජය පිළිගන්නේද? එසේනම් ඒ සඳහා රජය ගෙන ඇති පියවර මොනවාද? විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, මම අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්නට කැමති එක පාරටම රට අල රුපියල් 150ට තිබ්බක 350 වුණා. හජ්ජි උදාවත් සමග පොල්තෙල් මිල එක පාරටම රුපියල් 200කින් වැඩි වුණා. විශේෂයෙන්ම මේ පිළිබඳව අපේ අමාත්‍යතුමා ඔබතුමාගේ නිරීක්ෂණ අපිට ඉදිරිපත් කරන්නට ඕන. කොහොමද මේ දේවල් සිදුවෙන්නේ? ඒවා සිදුවෙනකොට පාරිභෝගිකයා ආරක්ෂා කරන ක්‍රමවේදය කුමක්ද කියන කාරණා. ඒ වගේම ඔබතුමා දන්නවා ඉන්ධන, විදුලිය, ගෑස් මේ මිලවල් පහත වැටෙනකොට විශේෂයෙන්ම ඒවයේ වාසිය පාරිභෝගිකයාට නොලැබෙන්නේ ඇයි කියන එක, විශේෂයෙන්ම භාණ්ඩවල මිල පහළ හෙලීමක් සිදු නොවන්නේ ඇයි කියන එක ගැන ඔබතුමා කරුණාකරලා උත්තරයක් ලබා දෙන්නට ඕන. විශේෂයෙන්ම මම කියන්න කැමති අද වෙනකොට එළවලුවල මිල සීග්‍රෙන් ඉහළ යනවා. මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 1000යි. අවු මිරිස් කිලෝ එක රුපියල් 1000යි. පසුගිය සතියේ මේවා තිබුණේ 350ට 400ට යනාදී මිලට. එක පාරටම කොහොමද මේවයි මිල වැඩි වෙන්නේ? ඒව පිළිබඳව විශේෂයෙන්ම මේ රටේ නාගරික, ග්‍රාමීය, වතු මේ ප්‍රජාවට, ඉතාමත් පාරිභෝගික ප්‍රජාවට දැඩි අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව ගන්න පියවර මොනවද කියන එක මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ අමාත්‍යංශය මේට වැඩිය ප්‍රශස්ත ක්‍රමවේදයක් අනුගමනය කරන්නට ඕන අපේ රටේ පාරිභෝගිකය ආරක්ෂා කරන්නට. ඒ නිසා මේ ප්‍රශ්නේ පිළිබඳව ඔබතුමාගෙන් විධිමත් පිළිතුරක් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි. ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍යකතා නායකතුමනි, විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු 27-2 පැනේට අමතරව එතුමා අවසාන වශයෙන් යම් කරුණ කීපයක් මගේ විමසුවා. මං හිතන්නේ මං ඒකට උත්තර දීලා 27 පැනේට උත්තර දෙන්න මං අවසර ඉල්ලනවා. එතුමා කිව්වාගේ මේ ප්‍රශ්නය දිගින් දිගටම එතුමා ප්‍රශ්නය අහද්දී කිව්වේ මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක. ඇත්ත, මේ රටේ ආර්ථික අර්බුදය තුළ මේ රටේ වැඩිම අසහනයට එහෙම නැත්තම් වැඩිම පීඩනයට පත්ුනේ පාරිභෝගිකයන්. එතකොට මේ ආර්ථික අර්බුදය පටන් ගත් වෙලේ බලශක්ති අර්බුදයක් පළවෙනින් තිබ්බා. ඊළඟට මේක ඊට එහා ගියා. අවසානයේ මෙරටට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටලා අවශ්‍ය කරන බේච්චික නැතුව සෞඛ්‍ය පද්ධතිය කඩාවැටුණා. ඊට පස්සේ ආවේ ආහාර පිළිබඳ ප්‍රශ්නය. මොකද අපි ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා මේ රටේ නිෂ්පාදනය කඩාවැටීම තුළ අවශ්‍ය කරන නිෂ්පාදන ප්‍රමාණය මදිවීමත් අපිට ඩොලර් ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම තුළ ආනයනික භාණ්ඩ ගේම සීමා කිරීම තුළ විශාල වශයෙන් පාරිභෝගික භාණ්ඩ ඉහළ ගියා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ලෝකේ තියෙන ඉහළම උද්ධමන වේගයක් තිබ්බ භාණ්ඩ මිල සම්බන්ධ තිබ්බ උද්ධමනේ ආහාර උද්ධමනේ 94% දක්වා ලෝකේ ඉහළම ආහාර උද්ධමන වේගයක් අපේ රටේ තිබ්බේ. මම ඒක මතක් කරද්දී එතකොට අපි ඒ තත්ත්වය තුළ ඉඳලා තමයි අද වෙද්දී 2.5% උද්ධමන වේගය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරලා රටක් විදිහට අපි අපේ ප්‍රතිපත්ති තුළ අපි ඒ තත්ත්වය පාලනය කරගත්තා. ඒ තුළ මම කියන්නේ මේ සියලු දේ පාරිභෝගිකයට සහන ලැබුණා කියන එක මමත් ඔබතුමා කිව්වාගේ පිළිගන්නේ නැහැ. මොකද අපේ රටේ තිබ්බ විශේෂයෙන්ම විදුලි බිල වැඩිවීම, ඒ වගේම බැංකු පොලිය වැඩිවීම, ඒ වගේම ඩොලරයට මුදල් ශ්‍රී ලංකා මුදලට සාපේක්ෂව ඩොලරේ අගය වැඩිවීම, මේ සියලු කාරණා ගත්තම මේක බලපෑ පාරිභෝගිකයට. එතකොට හැබැයි අපි ඩොලරේ අපි බාරගදි 380 තිබ්බ ඩොලරේ අද 300 ගෙනාවත් විදුලි බිල වැඩි කරලා නැවත 122.24% විදුලි බිල අඩු වුණත්, ඒ වගේම අපේ බැංකු පොලිය 30ක 28ක 30ක තිබ නැවත 108ක 109ක 10ක ගෙනාවත් මේ සියලු වාසිය පාරිභෝගිකයට ලබා දුන්නේ මේ සමාගම් සහ සමහර වෙළඳු. මේක අපි පිළිගන්න. ඒ තුළ අපි කොහොමද මේ කාලය තුළ අපි ඒ සඳහා මැදිවත් වුණේ කියන එක වෙළඳපොළ තුළ ඉන්න අය දන්නවා. ඒ වගේම අපි ඒ සඳහා විශාල මැදිහත් වීමක් වුණා. විවෘත ආර්ථිකය තුළ ගරු විපක්ෂ නායකතුමනි, මේ වැනි තත්ත්වයක් පාරිභෝගිකයා වෙනුවෙන් අපි කරද්දී නිෂ්පාදකයාට හානි වෙනවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට හානි වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මේක සමතුලිතව කරගන්න ඕන වැඩක්. ඒ නිසා අපි ඒ කරුණොත් සලකලා බලලා තමයි සමහර වෙලාවට තීන්දුව ගත්තේ. මොකද පහුගිය කාලේ තිබ්බ ව්‍යාපාරිකයන්ට තිබ්බ ගැටලු, මේ සියලු ගැටලු වලට විසඳුම් ලබා දෙන්න ඒගොල්ලෝ කෙරුවේ විසඳුම් ලබා ගන්න බහන්න මිල වැඩි කෙරුවා. එයාගේ ලාභ තීරු වැඩි කරා. ඉතින් ඒ තුළ අපිටත් යම් දෙපැත්තක් බලන්න වුණා. මේ තුළ කොහොමද මේක සමතුලිතව පවත්වා ගන්න එක. ඒ තුළ නිසයි තමයි දැන් අපි විශේෂයෙන්ම මේ බහන්ඩ මිල පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඔබතුමා කිව්වා පොල්තෙල් සම්බන්ධව, පොල්තෙල් වල තියෙන ප්‍රශ්නේ තමයි මේ ආනයනය කරුවොත් එක සාකච්ඡා කෙරුවා. ඒ අය අපිට පොල්තෙල් ආනයනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සම්පූර්ණ නිෂ්පාදනය කරපු පොල්තෙල් මේ රටට ගේනවා. එහෙම නැත්නම් ක්‍රූඩ් එක ගෙනල්ලා ඒක ලංකාවේ පිරිපහදු කරලා හදන ක්‍රමයක් දෙකක් තියෙනවා. අද වෙද්දී අපි ඇත්තටම අපේ ඒක වරදක්. මොකද අපි ක්‍රූඩ් ඔයිල් සඳහා අපි ගෙනියන ප්‍රතිපත්තියේ යම් වරදක් තියෙනවා. ඒ නිසා මෙහෙ ගෙනල්ලා පිරිපහදු කරන කර්මාන්ත ශාලා 4කින්, විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලා 4කින් එකයි වැඩ කරන්නේ. ඒතකොට අපේ රට තුල මේ නිෂ්පාදනය කරන වැඩපිළිවෙල අද නැවතිලා තියෙනවා. ඒ සඳහා ඒ අපි බදු වල තියෙන ප්‍රශ්නයක් අපි ඒ සඳහා මේ සතියේ විසඳුමක් ලබා දෙනවා. ඒ තුල ප්‍රශ්නෙත් ඒ වගේම නිෂ්පාදනයේ සම්පූර්ණ 100%ක් නිෂ්පාදනය කරපු පොල් තෙල් ගෙද්දී එයාට තිබ්බ නැව් වල තිබ්බ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ප්‍රවාහන පිළිබඳ පෞගිය කාලේ නැව් ප්‍රවාහනය පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. ඒ තුළ භාණ්ඩ වල අඩුවීමක් තුළ භාණ්ඩ මිල වැඩි වෙන එක සාමාන්‍ය සිදුවීමක්. දැන් අපි එළවලු දිහා ගත්තත් එළවලු වලත් ওই ප්‍රශ්නේ ඒ වැස්ස කාලට එකපාරට එළවලු මිල වෙනස් වෙනවා. පායන කාලට සමහරලාට තව වෙලාවක් වෙනවා. ඒ වගේම ප්‍රවාහනය කිරීම ප්‍රශ්නවලදී තව වෙලාවකට වෙනස් වෙනවා. ඒ වගේම නාසය වීම තුළ. ඒතකොට මේ සියලු දේ වෙන්නේ ඉල්ලුම සැපයුම් මත තියෙන එක අපි කවුරුත් පිළිගන්නවා. මොකද ඊට එහා දෙයක් කරන්න සමහරලාට අපේ මැදිහත් වීමක් අපිට කරන්න බැරි අවස්ථා විශාල වශයෙන් පහුගිය කාලය ඇතුළත පහුගිය අවුරුදු 15-20ම තිබ්බා. මේ තත්ත්වයට අපිට උත්තර හොයාගන්න සමහරවිට බැරි වෙලා තියෙනවා අදටත්. විශේෂයෙන්ම අපි ගොත් එළවලු හා පළතුරු වල තියෙන නාස්තිය අපි අවුරුදු 20ක් 25ක් මේ කියවනවා. අද වෙද්දිත් 135ක 40ක නාස්තියක් තියෙනවා. මේක අඩු කරගන්න අපි කටයුතු කරන්න ඕනේ කියන එකත් අපි පිළිගන්නවා. ඉතින් මම ඒ නිසා ඔබතුමාට කියන්නේ අපි මෙවැනි ප්‍රශ්න තියෙනවා. දැන් අපි පහුගිය මාස 6ක ඉඳලා ලුණු ප්‍රශ්නේ ගත්තා. ලුණු ගියා රුපියල් 800 900 10ට. ඒතකොට ඒක ලෝක තත්ත්වයක් එක්ක අපි ආනයනය කරන රටවල් නවත්වපුවම අපි යපෙන්නේ ආනයනයේ මත නම් අපිට ඊට එහා කරන්න දෙයක් නැහැ. ඒක ඊට පස්සේ දැන් අද වෙද්දී ඒ ප්‍රශ්නේ ඉවරුණා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා කියන එක මතක් කරන්න ඕන. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට ඔබතුමා කියපු එක මම පිළිගන්නවා. ඔව්. නිදහස් වෙළඳ ආර්ථිකයේ ක්‍රියාත්මක රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළද වෙළඳ බලවේග මිල පිළිබඳ ප්‍රධාන තීරක සාධකයේ වේ. මේ අනුව පාරිභෝගික ආරක්ෂණ සම්බන්ධ ආර්ථික අර්බුදය හමුවේ. පාරිභෝගිකයන යම් යම් ගැටලු සාගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව සැබෑවකි. එවන් අවස්ථාවන්හිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එහි පනත යටතේ ලබා ඇති නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම මෙන්ම ඍජු රාජ්‍ය මැදිහත් වීම තුළද එවන් තත්ත්වයක් පාලනය කිරීම සඳහා විවිධාකාර ආයුරින් ක්‍රියාත්මක වීමක් සිදුවේ. ඒ අඩතේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ නීති පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීම, ඇස්තමේන්තුගත මිල පරාසයන් හඳුන්වා දීම හා ඒ පිළිබඳ පාරිභෝගිකයා මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කරනවා. පාරිභෝගික භාණ්ඩ හා සේවා ගුණාත්මක හා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම මගින් මෙම පිළිබඳ සුවිශේෂී මැදිහත් වීම මේ වෙනකොට සිදු කරලා තියෙනවා. පසුගිය වසර දෙක තුළ තම පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව 1977 කෙටි දුරකථන අංකයේ වෙත ලද පැමිණිලි ඊට පෙර වර්ෂවලට සාපේක්ෂව 15%ක් නිරීක්ෂණය වුණා. 2021 වර්ෂයේ සඳහා ලැබුණු පැමිණිලි 8056ක් වූ අතර 2022 හා 23 වර්ෂවලද පැමිණිලි පිළිවෙලින් 4888ක් හා 7662ක් විදියට පෙන්වනවා. ඒ වගේම 2022 වර්ෂයේ පැමිණිලි 4233කට හා 2023 වර්ෂයේ පැමිණිලි 4374කට වැටලීම් සහ විමර්ශන සිදු කර ඇත. 2024 වර්ෂයේ සඳහා මේ වන විට පැමිණිලි 1527ක් ලැබී ඇති අතර ඉන් 627කට අදාළ රාජකාරී කටයුතු අවසන් කරලා තියෙනවා. ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා ඉල්ලපු ඒ කරුණු විශාල ප්‍රමාණයක් වෙනම විස්තර වශයෙන් තියෙනවා. මම ඒක සභාගත කරනවා. ඒ වගේම ඔබතුමා යොමු කරමු දෙවෙනි ප්‍රශ්නය පිළිගනිමි. ආර්ථික අර්බුදයේ මෙන්ම සම්පත් සීමිත බව, නිලධාරීන් ප්‍රමාදයන් හා ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැතිවීම, පවතින නීති රීති හා අනපනත්වල ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව පිළිගන්නවා. එම තත්ත්වය නිවැරදි කරමින් පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙල පැමිණිලි ලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා පහත පියවර ගෙන ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2003 අංක 9 දරන පනතින් ස්ථාපනයේ ස්ථාපිත කර ඇති ආයතනයක් වන අතර එහිදී එවකට පැවති 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂා කිරීමේ පනත සහ 1987 සාධාරණ වෙළෙස කොමිෂන් සභා සහ පනත සහ 1973 වන අධිකාරිය වූ මිල පාලනය කිරීමේ පනත හා ඒවා සම්බන්ධ සියලු දේ අහෝසි කරමින් පිහිටවන ලද ආයතනයක්. 2000 තුන අංක නමය දන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කෙටුම්පත මේ වෙනුවට සංශෝධනය කිරීමෙන් අනතුරුව 2023/04/18 වන දින අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඉදිරිපත් කර ඒ සඳහා ලැබුණු 2003/05 දෙවන දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 5/50 කෙටුම්පත කාලීන අවශ්‍යතා මත වැඩිදුර සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව නිෂ්කාශන උදෙසා යොමු කරන ලදී. නීතිපතිතුමාගේ නිරීක්ෂණ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය සහ අධිකාරී නිලධාරීන් සාකච්ඡා කර සංක්ෂිප්ත වාර්තාවක් සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත නැවතත් 2024/05/31 වන දින අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් ඇමුණුම් සමග වෙළඳ මහා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශයේ මගින් ඉදිරිපත් කොට 2024/06/11 වන දින ඒ සඳහා ලැබුණු අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නැවත නීතිපත් කෙටුම් නීතිපත් වෙත ඉදිරිපත් කර ඇත. දැනට පනතේ යටතේ සුවිශේෂී කාරණයක් කරන තොග රඳවා ගැනීම සම්බන්ධයෙන් සහ 10 වගන්ති යටතේ එන විධාන සම්බන්ධයෙන් වැඩි ප්‍රතිපාදන රැසක් නව පාරිභෝගික පනත කෙටුම් පතර ඇතුළත්ව ඇත. මීට අමතරව තරඟකාරීත්ව ප්‍රවර්ධන පිළිබඳ අදාළ කාලීන අවස්ථාවන්ට ගැලපෙන ප්‍රතිපාදන සහ තොග විලෙන්දෙන්ට නව නඩු පැවරීමේ හැකියාව වැඩිදුරටත් සංශෝධනය කර ඇත. එමෙන්ම නිලධාරීන් බදවා ගැනීම අදාළ පවතින චක්‍රලේඛන විධිවිධාන සහ තනතුරු පුරප්පාඩු සඳහා බදවා ගැනීම සිදු කිරීමේ නියමිත වන අතර ඒ සම්බන්ධව මේ වෙන විට සාකච්ඡා පැවැත්වීම සිදු වෙනවා. පාරිභෝගිකයන්ට වඩාත් සහනදායක සේවයක් සැපයීම සඳහා නව තාක්ෂණික උපයෝග කරගැනීම කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා. ඒ වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කාර්යක්ෂම කිරීම සඳහා 2003/03 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 13/32 වන වගන්තියේදී ලැබෙන පාරිභෝගික පැමිණිලි විමර්ශනය කිරීම දිස්ත්‍රික්ක පුරා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළක් මේ විනිවිද සකස් කර ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව සියලුම දිස්ත්‍රික්ක කාර්යාලවල පාරිභෝගිකයන් සහන අපේක්ෂා ඉදිරිපත් කරන පැමිණිලි සඳහා දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂණ කටයුතු කිරීම සඳහා යොමු කරනු ලබයි. ගරු විපක්ෂ නායකතුමනි, මේ පනත ඇත්තරම ගොඩාක් වෙලාට මේ පනත තියෙන්නේ සිල්වල වෙළෙන්දා සඳහා පාලන මිලක් දාලා ඒ අයව තමයි මේ නඩුවලට පටලගන්නේ, නඩුවලට නඩු සඳහා දාන්නේ. එතකොට මම මේ පනතෙන් අලුත් සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නිෂ්පාදකයා තමයි විශාල වශයෙන් ලාභ තීරු තියාගෙන, එහෙම නැත්නම් තොග සනවාගෙන, එහෙම නැත්නම් තොග නිකුත් කරන්නේ නැතුව විශාල මහ පරිමාණයෙන් මේ සම්බන්ධව කටයුතු කරන්නේ නිෂ්පාදකයා. එතකොට ඒ තුලට තමයි මේ අලුත් පනත තුලින් නිෂ්පාදකයාගේ තියෙන නිෂ්පාදකයා තොග සවංග ගැනීම, එහෙම නැත්නම් නිකුත් කිරීම නොකරනො නම්, එහෙම නැත්නම් ඒ බඩු අපිට රාජසන්තක කරන්න පුළුවන් නීති මේ තුල අපි ගේලා තියෙනවා මේ සංශෝධනය. මම හිතන්නේ තව සති දෙකක් තුනක් යද්දී අපිට පාර්ලිමේන්තුව සඳහා යොමු කරන්න පුළුවන් මේ අලුත් කෙටුම්පත, එහෙම නැත්නම් අලුත් පනත. ඒ වගේම ඔබතුමා කිව්වා පාරිභෝගික පැමිණිලි මේ වෙනකම් මම අමාත්‍යාංශයේ බාර ගන්නකම් ලංකාවේම තියෙන පැමිණිලි ගණාවේ කොළඹට. එතකොට පැමිණිල්ලක් කරපු පුජ්‍යලෙක් දැන් අපි උදාහරණයක් අම්පාරේ පුජ්‍යලෙක් රුපියල් 2000ක ප්‍රශ්නයකට එයා එන්න ඕන පැමිණිල්ල දාලා විමර්ශනය කරන්න කොළඹට. එයාට රුපියල් 2000කට වැඩිය බස් ගාස්තුම යනවා. එනිසා මම මේ සියලුම පැමිණිලි දිස්ත්‍රික් කාර්යාල මට්ටමේදී පැමිණිලි අරන් විභාග කරන වැඩපිළිවෙළ හදලා ඒ ප්‍රශ්නවලට උත්තරේ දිස්ත්‍රික් තුලම පවත්වා ගන්න කටයුතු කරන්න මම අලුත් වැඩපිළිවෙළක් හදා ක්‍රියාත්මක කිරීම ඒ තුල කොළඹට එන පැමිණිලි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරනවා. ඒ වගේම මේකේ ඉතුරු මේ ඔබතුමා ඒකේ විශාල විස්තරයක් කියලා තියෙනවා. ඒකත් මම සභාගත කරනවා ඒ තියෙන මේ කරුණු. ඒ වගේම තුන්වන ප්‍රශ්නේ පාරිභෝගික ආරක්ෂණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මේ වෙන විට ක්‍රියාත්මක නොවේ. එතකොට පාරිභෝගික ආරක්ෂණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මේ වෙන රට තුල ක්‍රියාත්මක නොවුවද නියාම නායතන 39ක් පමණ රට තුල පාරිභෝගික ආරක්ෂණ සඳහා කටයුතු කරමින් සිටී. ඒ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා රේගුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වැනි ආයතන වෙන වෙනම මේ ආයතන පිහිටුවීමේ අරමුණු වලට අදාළ පනත් තුල ක්‍රියාත්මක වෙමින් පවතී. ඒදී 2023/09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ ක්‍රියාත්මක වෙමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනවා. මම ඒකෙත් කියන්නේ මේ සියලු ආයතන තිබ්බත් තනිකණියම වැඩකිරීමේට වැඩිය එක තැනකින් මේක පළල ඒ අඩුපාඩුත් එක්ක ඉස්සරහට යනවා නම් පාරිභෝගික මීටරිය ආරක්ෂා වෙන වැඩපිළිවෙල් අපිට හදාගන්න පුළුවන්. එතකොට ඒ වගේම දේශීය ආරක්ෂණ රෙගුලාසි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සිදු කිරීමට බොහෝදුරට උත්සාහ කර ඇත. ඒ සඳහා පහසු සඳහන් කරුණු ඉදිරිපත් කරමි. පාරිභෝගික ආරක්ෂකයන්හි වැදගත්ම අංශයක් වන භාණ්ඩ වලට ගුණාත්මක භාවය පිළිබඳ කටයුතු කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දෙන ශ්‍රී ලංකා ප්‍රමිතිය මේ වන විට උපයෝග කරගනු ලැබේ. එෙහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ශ්‍රී ලංකා ප්‍රමිති සැකසීමේදී පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති ISO කොඩෙක්ස් විශ්ලේෂණය කර එම ප්‍රමිතීන් රට ගැලපෙන ලෙස සකස් කිරීම සිදු කරනු ලබයි. ප්‍රතිචාර කරන ලද රසායනාගාර තුලින් සාම්පල් පරීක්ෂාව සිදු කර ගැනීම සහ සත්‍යාපනය කරන ලද උපකරණ භාවිතය වැනි ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන ක්‍රමයේද රට තුළ ක්‍රියාත්මකයි. එබැවින් භාණ්ඩවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේදී භාවිතා කරනු ලබන බොහෝ නීති සහ රෙගුලාසි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව ප්‍රකාශ කළ හැකිය. එමෙන්ම පාරිභෝගික ආරක්ෂණයේදී භාණ්ඩවල මිල පිළිබඳ කටයුතු කිරීමේදී එම භාණ්ඩවල මිල ව්‍යුහයන් සැකසීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සිද්ධාන්ත සහ මිල සමීකරණ ප්‍රයිස් ෆෝමියුලා භාවිතා කරනු ලැබේ. භාණ්ඩවල ලේබල් කිරීම, ඇසිරීම, ගබඩා කිරීම සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අවශ්‍ය පරිදි රෙගුලාසි සකස් කර ඇත. භාණ්ඩ මිල ගැනීමේදී මිලදීගත් පසු වගකීම් සහතික ලබා දීමේදී සහ භාණ්ඩ ආපසු යොමු කිරීමේදී එවැනි කාරණාවල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමයේ සලකා බලා රෙගුලාසි සකස් කර ඇත. ආරවුල් විසඳීම, පාරිභෝගික කමිටු පිහිටවීම වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගික ආරක්ෂණ සිදු කරනු ලැබයි. භාණ්ඩ නිෂ්පාදනයේදී ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා GMP සහ AMP වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන් භාවිත කිරීම සඳහා නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකව දිරිමත් කරනු ලැබේ. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන වන Consumer Unity and Trust Society වැනි ආයතන විසින් පාරිභෝගික ආරක්ෂණ වෙළඳාම විධිමත් කිරීම සම්බන්ධයෙන් වරිවර නිකුත් කළ ලබන නිවේදන ජාත්‍යන්තර පාරිභෝගික ආරක්ෂණ වෙනුවෙන් පොදු ප්‍රවණතාවලට අනුගත වෙමින් ශ්‍රී ලංකා පාරිභෝගිකයන්ගේ සුභසාධනය හා වෙළඳාම විධිමත් කිරීමට කටයුතු කිරීමේ එමෙම පාරිභෝගික ජාත්‍යන්තරය විසින් පත්කර ඇති මූලික පාරිභෝගික අයිතිවාසිකම් 8 අනුව යමින් පාරිභෝගිකයන් දැනුවත් කරන අතර විධාන සකසුණු ලබයි. එමෙන්ම සෑම වසරක මාර්තු 15 දින ජාත්‍යන්තර පාරිභෝගික දින නිමිත්තෙන් ප්‍රකාශයට පත් කළ තේමා ඔස්සේ මෙරට පාරිභෝගිකයන් සුභ සාධනයේ සැකසීම සහ කටයුතු කරන අතර සෑම වසරකම දෙසැම්බර් 5 දිනට යෙදෙන තරංකාලීති ප්‍රවර්ධන දිනයේදී ත්‍රිසේම යුනිටි ඇන්ඩ් ට්‍රස්ට් සොසයිටි සංවිධානය මගින් නිකුත් කළ ලබන තේමා මනුව කටයුතු කරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාපී යටතේ පාරිභෝගික ආරක්ෂණය සඳහා නිකුත් කර ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධාන සහ නියෝග නිකුත් කිරීමේදී පදනමක් ලෙස බොහෝ දුරට යොදා ගන්නවා. අවසාන 4 ප්‍රශ්නය ඔබතුමාගේ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සමස්ත ජනතාවගේ දැනුවත් වීම පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බව මම පිළිගන්නවා. එතකොට ඒ සඳහා පාසල් සිඳුන් දැනුවත් කිරීම වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව අඛණ්ඩව සිදු කරන ලබන අතර උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන පිෂේ නිර්දේශයන්ද පාරිභෝගික ආරක්ෂණ සම්බන්ධ ඇතුළත්ව පැවතීම සඳහා රුකුලක්ව පවතී. එසේම පාසල් සිසුන්ට අමතරව සාමාන්‍ය පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ විවිධ වැඩසටහන් දිවල පුරා අඛණ්ඩව සිදු කරන ලබයි. ඊට අමතරව ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය හරහා මෙම අධිකාරී විසින් කරනු ලබන රාජකාරිය හා පාරිභෝගික දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු නිරන්තරයෙන් සිදු කරනවා. ඒ අනුව ඉහළ සඳහන් පරිදි පොදු දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අඛණ්ඩව සිදු කරනු ලබන අතර තවත් විධිමත් කිරීම සඳහා 2024 වර්ෂයේ සිට පාරිභෝගික සේවා කමිටු සෑම ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශයකම ආවරණය පරිදි ආරම්භ කර ක්‍රියාත්මක වෙනවා. මේක මම ආවට පස්සේ මුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 362 ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික සේවා කමිටුවක් පටලලා තියෙනවා. ඒකට ව්‍යාපාරිකෝ සංවිධාන මේ සියලු දෙනාට ඒ තුළ පාරිභෝගික ආරක්ෂා කරන වැඩ පිළිවෙල සාකච්ඡා කරලා තීන්දුව ගන්න පුළුවන්. ඒකේ තීන්දුව අපිට එවන්න පුළුවන් පාරිභෝගික අධිකාරියට. අපි ඒ වලට උත්තර ලබා දෙනවා. ඉතින් මේක කවදාකවත් අවුරුදු 15 ක් ඉස්සක් කෙරුවේ නැහැ. මේවා තුලින් වෙනත් දේවල් කරයි කියන බයට හැබැයි ඒ කිසිම දෙයක් උන්නේ. අපි අවුරුද්දක් අද වෙනකොට පාරිභෝගික සේවා කමිටු සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ක්‍රීතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අපි අවශ්‍ය කරන උදව් ලබා දෙනවා. පාරිභෝගිකයන් වෙළඳුන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් 1089 ක 2023 වර්ෂයේදී සිදු කර ඇති අතර එෙහිදී 118,000 පමණ පිරිසක් ඍජුවම සම්බන්ධ කරලා තියෙනවා මේ වැඩසටහන් වලට. 2024 වර්ෂයේ මේ වන විට එවැනි වැඩසටහන් 414ක් සිදු කර ඇත. පස්වෙනි ප්‍රශ්නය ප්‍රමාණවත් නැත. 2022 මැයි මාස 22 අමාත්‍යාංශයේ බාරගත් දිනේ සිට මේ පිළිබඳ දැඩි යවදනක් යොමු කර අතර වංචා දූෂණ වැළැක්වීමේ ප්‍රධාන මෙවලම තාක්ෂණය බව පිළිගනිමි. ශ්‍රී ලංකා දියුණු වෙමින් පවතින රටක් ලෙස සියලු රාජ්‍ය හා පෞද්ගලික සේවා මෙන්ම ආර්ථික කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අධ්‍යයනයන් සිදු වෙමින් පවතින අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී එහි අරමුණ හා පරමාර්ථය ඉටු කිරීම සඳහා සිදු කරන ලබන මූලික කාර්යයන් කර්තව්‍යයන් තොරතුරු තාක්ෂණය ඔස්සේ සිදු කිරීමෙන් ඩිජිටල් ආර්ථිකය තුළ පාරිභෝගික ආරක්ෂණ තහවුරු කිරීමට මූලික පියවර මේ වෙනකොට ගෙන ඇත. මේ වන විට ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සෙන්ටර් සමග ඒකාබද්ධ වී ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ විධානයන් මේ වන විටත් පාරිභෝගික අධිකරණය විසින් නිකුත් කර ඇත. එමගින් ජාත්‍යන්තර වෙළඳ නියාමනය සඳහා කටයුතු කරනු ලැබේ. ඊට අමතරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඩිජිටල් ආර්ථිකය තුළ පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය කර ඇත. මේ වසරේදී දක්ෂ ආරක්ෂණ බලත ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එමගින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගික සිදුවන අකටයුතුකම් නියාමනය සිදු කර පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධව දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනයේදී අවධානය යොමු වෙලා තියෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරුම අමාත්‍යනි. අමාත්‍යංශ නිමේ. ඔව් මහින්දමරේ.
ප්‍රශ්නේ මේ අර එළවලු සම්බන්ධව කියපු එක මම මේ එතුමාට වැරදි තොරතුරු ටිකක් දීලා තියෙනවා මම දන්න විදියට මම මේ සොයා බැලුවා මේ කෙටි වෙලාව ඇතුළත. මොකද මම අර කියන්නේ පාර්ලිමේන්තුවේ මේ කතා ගියෝතින් රැයට මාධ්‍යවල කැරට් රුපියල් 800යි 1000යි කියලා හෙටේකට තමයි ගාන හදන්නේ. ගොවින් දෙන්නෙත් එහෙමයි වෙළෙන්ද දෙන්නෙත් එහෙමයි. ඒ නිසා මේ මම දැන් ගත්තා මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබතුමාත් ඉඳපු විකින්න ගණන් ගත්තොත් මාළු මිරිස් රුපියල් 600ට විකිණෙනවා. බෝංචි රුපියල් 600යි ඊළඟට කැරට් රුපියල් 400යි. මොකද අර 3000ට විතර ගිය වෙලාවේ දැන් කැරට් වැඩියෙන් අවලා ලීක් 400යි ඊළඟට මෑකරල් රුපියල් 200යි වම්බටු 200යි බණ්ඩක්ක 250යි ඊළඟට මේ අනිත් ඒවා හුඟක් රුපියල් 100 වගේ මිලට තියෙනවා පිපිඤ්ඤ වගේ මම ඒ අතරේ මේ මොකද්ද ජාතික පාරිභෝගික පෙරමුණ කියලා ඒගොල්ලත් ගිහිල්ලා මේ මැනින් මාකට් එකේ එවෙලෙවෙල ගිහිල්ලා මිල වල දානවා. ඒකේ තියෙන පෑලිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද මුරුංගා කිලෝ එකක් රුපියල් 105ට වැටි ඇත. අමු මිරිස් රුපියල් 600යි කැරට් රුපියල් 350යි ලීක් රුපියල් 400යි වම්බොටු රුපියල් 120යි. ඉතින් ඒ නිසා මේ මිලේ මේ මිල අපේ ප්‍රදේශවල තියෙන්නේ ගොවින්ට මිල මදි කියලා. ඒ කියන්නේ මේ නිෂ්පාදන මිලට වඩා තව ටිකක් වැඩි වෙන්න ඕන කියලා. ඒ නිසා මේ වැරදි තොරතුරක් මම හිතන්නේ ඔබතුමාට සමහරලාට කවුරු හරි දෙන්න ඇති සමහරලාට එහෙම නැත්නම් මේ සුපර් මාකට් එකක මිල විය හැකි. මම අර කියන්නේ අර රාත්‍රී රූපවාහිනියේ ගියොත් එහෙම යම් දෙයක් වැඩි කියලා. අද 1000 කිව්වොත් ගමේ කඩේ මිනිස්සයා 600ට තියෙන එක 1000 කරනවා. අන්න ඒක නිසා අපි පරිස්සමෙන් මේක ප්‍රකාශ කරන්න වෙනවා.
පක්ෂනායතුමා.
ඇදලි කිරීමක් කරන්නට ඕන. පළවෙනි කාරණාව මම පිළිගන්නවා. පාරිභෝගිකයක් නිෂ්පාදකයක් අතර යම් කිසි සමබරතාවයක්. ඒ කියන්නේ නිෂ්පාදකයාට හොඳ ස්ථාවර මිලකුත් පාරිභෝගිකයාට සාධාරණ මිලකුත් ඒ සමබරතාවය පවත්වාගෙන යන්නට ඕන. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එහෙනම් මම කියන්න කැමති අසේල මහත්මයා ප්‍රමුඛ ඒ පාරිභෝගික සංවිධාන පාරිභෝගිකයින් වෙනුවෙන්ම ඉන්න සංවිධානත් එක්ක සාකච්ඡා කරලා තමයි මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ. ඉතින් විශේෂයෙන්ම ඔය මිල පිළිබඳව විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් තියෙන්නට පුළුවන්. නමුත් සමස්තයක් හැටියට මම කියන්න යන්නේ අපේ රටේ යම් කිසි ක්‍රමවේදයක් තියෙන්නට ඕන. යම් අනිසි ආකාරයකට මහා ඉහළ මිලකට පාරිභෝගිකයට මුහුණ දෙන්න සිදු වන අවස්ථාවක යම් කිසි යාන්ත්‍රණයක් තියෙන්නට ඕන. අර නිෂ්පාදකයාට සාධාරණ ලාභයක් එක්ක ඒ හොඳ මිලක් ලැබීමත් පාරිභෝගිකයාට තමන්ට දරාගත හැකි මිලකට ඒ මිල නියම මම ඒකයි අදහස් කරේ මේ ප්‍රශ්න ඉදිරිපත්
කළා
විශේෂයෙන්ම පාරිභෝගික ජනතාව වෙනුවෙන් මේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කළා
හරි බොහොම ස්තුතියි මහින්දමර වෙනවා
කිව්වා අසේර සම්පත් මහත්තයා තමයි මේ මම මේක ගත්තේ මේ 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 අවසාන වාර්තාවේ කියවන්නේ එතුමම තමයි කියන්නේ පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද මුරුංගා කිලෝ එකක් රුපියල් 100කට පහත වැටි ඇත අමුවිරිස් රුපියල් 600යි කැරට් 350යි ලීක් 400යි බම්බුට 120යි කියලා මම ඒ මේ සියලු දෙනා එක්ක සාකච්ඡා කරනවා සහ ඒ අයගේ වන වාර්තාත් අරගෙන තමයි කිව්වේ මේ 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 වෙලාවේ සාමාන්‍ය මට්ටමේ තියෙනවා
හරි බොහොම සතුටුයි
ගොවියත් ඇත්තටම ගොවියට මීට වඩා වැඩි මිලක් එනවා නම් තමයි හොඳ ඔව් ඒක තමයි දැන් මේකේ අනිත් එක තමයි දැන් අර සඳහන් වුණ කාරණාත් එක දැන් මේ මේ ගැප් එක අඩු වෙන්න ඕන කියන එක අපි පිළිගන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ නාස්සිය. දැන් නාස්සිය 140ක් තිබුණා එළවලු වල. දැන් ඒක 125ට අඩු කරලා තියෙනවා. දැන් මේ මේ පහුගිය කාලේ අපි ගත්ත තීන්දුව නිසා දැන් තවත් මේක 115ට විතර අඩු කරගත්තොත් තවත් මේ ගැප් එක අඩු කරගන්න අපිට පුළුවන්
වෙනවා. නෑ බොහොම සරි. අමාත්‍යාංශ නිවේදන ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පෙම්බ්‍රේන්ද මහත්මයා. සභානායකතුමා ඔබතුමාගේ අමාත්‍යාංශ නිවේදනය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් ඊයේ මතු කරන ලද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මම අද දිනේදී ඊයේ නොහිටපු නිසා අද පිළිතුරු ලබා දෙනවා. එම ඒ විශේෂයෙන් ඒ ප්‍රශ්නය මතු වුණේ සෞන්දර්ය විෂයන් පිළිබඳව තිබෙන්නා වූ තත්ත්වයක් එක්ක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දෙකම නව විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ කිසිදු ආකාරයට විෂයන් කප්පාදුවක් සිදුවන්නේ නැත. මෙවර සිදු කරන්නේ පරිවර්තනීය වෙනසක් බැවින් දරුවන් දැනට මුහුණ දෙන අධික විභාග පීඩනයෙන් ඔවුන් මුදවා ගැනීම මෙම පරිවර්තනීය වෙනසේ මූලික අරමුණක්. ඒ අර්ථයේ සෑම දරුවෙකුටම ජ්‍යෙෂ්ඨ ද්විතීක පළමු අවධිය, ඒ කියන්නේ 11 වෙනි ශ්‍රේණිය සම්පූර්ණ කළ පසු ඔහු හෝ ඇය ඉගෙනගත් සියලු විෂයන්වල සාධනීය සඳහන් සහතිකයක් ලබා දෙන දීමට යෝජනා කරලා තියෙනවා. එම සහතිකයේ මත තමයි උසස් අධ්‍යාපනය සඳහා සලකා බලන්නේ ඒ කුමන විෂය ධාරාවක් තෝරාගත්තු කියන කාරණය. සෞන්දර්ය විෂයන් වගේම තොරතුරු තාක්ෂණ විෂයයි නව පරිවර්තනීය වෙනසක් අත්‍යවශ්‍ය වන විෂයක් වශයෙන් තවදුරටත් පවතිනවා. එම විභාගය මගින් මෙසේ දරුවන්ට ලබා දෙන සහතිකය සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දීම තමයි මෙහි අරමුණ වන්නේ. ඒ වගේම සෞන්දර්ය හා තොරතුරු තාක්ෂණ විෂයන් අනිවාර්ය විෂයන් බවට පත් කර තිබෙනවා. දැන්ට මෙම විෂයන් තිබෙන්නේ තෝරා ගැනීමක් කළ යුතු බාස්කට් විෂයන් වශයෙන්. නව විෂයමාලාවෙන් එම තත්ත්වය වෙනස් කර තිබෙනවා. මෙම විෂයන් දෙකම අනිවාර්ය විෂයන් බවට පත් කර තිබෙනවා. හැබැයි අපි දරුවන්ට බරක් නොවන ලෙස මෙම විෂයන් පිළිබඳව තක්සේරුකරණය යෝජනා කරලා තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වර්තමානයේ ගත්තොත් හර විෂයන් හයක් තිබෙනවා. මේ හර විෂයන් හය පස්සේ දරුවන්ට තව විෂයන් තුනක් ගන්න පුළුවන්. ඒ සඳහා බාස්කට් තුනක් තියෙනවා දැන් තියෙන තත්ත්වය. පළවෙනි විෂය කාණ්ඩය යටතේ තියෙනවා භූගෝලීය විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, ව්‍යවසායකත්ව අධ්‍යයනය, සම්භාව්‍ය භාෂා හා නූතන භාෂා, දෙවන භාෂාවක් ලෙස සිංහල හෝ දෙමළ, ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යාපනය. දෙවන විෂය කාණ්ඩය සංගීතය, පෙරදිග අපරදිග කර්ණාටක, චිත්‍ර නැටුම්, දේශීය භාරත, නාට්‍ය හා රංග කලාව සිංහල දෙමළ ඉංග්‍රීසි, සාහිත්‍ය රසස්වාදය සිංහල දෙමළ ඉංග්‍රීසි අරාබි. තුන්වෙනි විෂය කාණ්ඩය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂි ආහාර තාක්ෂණය, ජලජ ජීව සම්පත් තාක්ෂණවේදය, ශිල්ප කලා, ගෘහාර්ථික විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යාපනය. මේ අද තියෙන තත්ත්වය. ඒතර අද හර විෂයන් හය ආගම, සිංහල භාෂාව හා සාහිත්‍ය, ඕ දෙමළ භාෂාව හා සාහිත්‍ය, ගණිතය, ඉංග්‍රීසි, ඉතිහාසය හා විද්‍යාව. මේක හර විෂයන් හය. මේ හයින් පස්සේ අර කිව්ව කාණ්ඩ තුනෙන් තුනක් ඔප්ෂනල් තියෙනවා දරුවන්ට තෝරගන්න පුළුවන්. මේ අද තියෙන තත්ත්වය. දැන් මේක වෙනස් වෙනවා යෝජිත ප්‍රතිසංස්කරණ යටතේ. ප්‍රාථමික අධ්‍යාපනයේට අනිවාර්ය අංගයක් වෙන සෞන්දර්ය අධ්‍යාපනය. මොකද නිර්මාණශීලී විෂයන් තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන පදනමක් වෙන්නේ. චිත්‍ර නැටුම් සංගීත කියන විෂයන් අනිවාර්ය වෙනවා. හැබැයි හයේ සිට 11ට එනකොට අත්‍යවශ්‍ය ගිනුම් ක්ෂේත්‍ර කියලා කොටසක් වෙන් වෙනවා. වැඩිදුර ඉගෙනුම් ක්ෂේත්‍ර කියලා තව කොටසක් වෙන් වෙනවා. එතකොට essential learning areas, දෙවැනි කොටස further learning areas. දැන් මෙන්න මේ තත්වයේ යටතේ අත්‍යවශ්‍ය ගුණුම් එකකට විෂයන් 14ක් යෝජනා කරලා තියෙනවා. ඒ 14න් පළවෙනි කාණ්ඩයේ තියෙනවා මව්බස සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, සමාජ අධ්‍යයනය, භූගල විද්‍යාව, පුරසේ අධ්‍යාපනය, ආගම හා සාරධර්ම අධ්‍යාපනය. මේ හත. ඊළඟට අත්‍යවශ්‍ය ගුණුම් ක්ෂේත්‍රයේ තියෙන ඊළඟ කොටස තමයි දෙවන ජාතික භාෂාව, සෞඛ්‍ය සාරික අධ්‍යාපනය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, තාක්ෂණ වේදය, ව්‍යවසායකත්වය හා මූල්‍ය තාක්ෂරතාවය, සෞන්දර්ය අධ්‍යාපනය, ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම්. ඒ මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් මේ ක්ෂේත්‍රවල මේ සියල්ලම අනිවාර්ය විෂයන් බවට පත් කරලා තිනවා. වැඩිදුර ඉගෙනුම් ක්ෂේත්‍ර සඳහා කාණ්ඩ 3 යටතේ සාහිත්‍ය රසාස්වාදයේ මාධ්‍ය අධ්‍යයනය, සම්භාව්‍ය භාෂා, ගණිතයේ වැඩිදුර අධ්‍යයනයට, විද්‍යා වැඩිදුර අධ්‍යයනයට යන විෂයන් ඇතුළු තවත් විෂයන් 12ක් එම කාණ්ඩයට අත් කරලා තිනවා. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෞන්දර්ය විෂයත්, තොරතුරු තාක්ෂණ විෂයත් අත්‍යවශ්‍ය ඉගෙනුම් කාණ්ඩයට ඇතුල් කරලා තියෙනවා. ඉතින් එතන තක්සේරු කරන්නේ විතරයි වෙනසක් තියෙන්නේ. නමුත් ඒවා අත්‍යවශ්‍ය ඉගෙනුම් මේක. ඒකට හේතුව තමයි දරුවන්ට අර මුලින් කිව්ව විෂයන් හත තමයි තක්සේරු කරන්නේ සඳහා පරීක්ෂණ පවත්වමින් මේ කටයුත්ත කෙරෙන්නේ. අනිත් විෂයන් හත අත්‍යවශ්‍යයි. නමුත් තක්සේරු කරන්නේ පමණක් වෙනසක් තිබෙනවා විභාග බර අඩු කිරීම සඳහා. ඒකෙන් කිසිම ආකාරයකින් මේක අඩු කරන්නේ නැහැ. මොකද 6 සිට 11 දක්වා තාක්ෂණ තොරතුරු තාක්ෂණ අත්‍යවශ්‍යයි. ඒකට ඒ විතරක් නෙවෙයි, මේ වෙනකොට නියම ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. AI එකට ඉන්ටග්‍රේට් කරන්න. දැන් 9 උඩට දැන් ඉන්ටග්‍රේට් කළා පාසල් 20ක පයිලට් එක යනවා. ක්ලබ් 100ක් හදලා තියෙනවා. ඉතින් අපේ නෙට්වර්කින් ප්‍රොජෙක්ට් එකත් එක්ක ඊළඟ මාස 2-3 තුලදී අපි ස්මාර්ට් බෝඩ්ස් 1500ක් ලබා දීමට නියමිතයි. ඒ 2500ෙන් කොටසක් ලැබෙන්නේ චීනයේ ග්‍රාන්ට් එකක් හැටියට. ඒක දැන් අවසන් කළ අවසානයි. භාණ්ඩාගාර ලේකම් ගිය සතියේ එක අස්සම් කළා. ඒක ERD-කට එනවා. ඒගොල්ලොම එහෙම බෝඩ්ස්ම එවනවා. ඒතර අපිට මේ ටෙන්ඩර් ප්‍රොසීජර්ස් මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. බෝඩ් එක මෙහෙන් එවනවා. ඒකට නෙට්වර්කින් එකක් වෙනවා. ඒ නෙට්වර්කින් එක වෙන්නේ හැම දිවයිනේ සෑම ප්‍රදේශයකම අපි ක්ලස්ටර්ස් 1250ක් නිර්මාණය වෙනවා. දැන් ඒක හදාගෙන යන්නේ. එක රස්තේක තියෙනවා ලීඩ් ස්කූල් එකක් හෝ දෙකක් ඒ යටතේ කුඩා පාසල් සමූහයේ. එතකොට මේ ලීඩ් ස්කූල් එකට අපි බලාපොරොත්තු වෙන්නේ සීලම විෂය ධාරාවන් ටික දෙන්න. එතකොට දරුවන්ට නගරයට එන්න ඕනේ කමක් නැහැ. තමන්ගේ ආසන්න ප්‍රදේශයේ මේක ඇත්තරම කන්නංගර සංකල්පයේ මධ්‍ය විද්‍යාල 54 වෙනුවට අපි මේ ක්ලස්ටර්ස් 1250ක් අද හැදෙනවා. 46න් පස්සේ. එදා 54යි. නමුත් අද ඊට වඩා ජනගහණය වැඩි, ළමා ජනගහණය වැඩි, ඊට වඩා සංකීර්ණයි. ඉතින් අපි කරලා තින්නේ මේ සංකල්පය නවීනකරණය කළා, මේ පරිපාලන ව්‍යවස්ථ සකස් කළා, ඒකට ගැළපෙන හැට මේක ලබා දීම. ඒ නිසා මම ඉතාම පැහැදිලිව කියනවා යෝජිත අධ්‍යාපන ප්‍රසංස්කරණ යටතේ අත්‍යවශ්‍ය විෂයන්ගේ කාණ්ඩයට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයත් සෞන්දර්ය විෂයත් ඇතුළත් කළා තිබෙනවා.
බොහොම සිතේ කරා කවිරත් නම් ඇතිනේ
මැතුමා. දැන් එතකොට දැන් ඔබතුමා කියපු හැටියට ඔය කිව්ව ICT සහ సౌందర్య ඒ වගේම ගිනුම් කරණය ඒ කියන ඒවත් ඔය අත්‍යවශ්‍ය විෂය කාණ්ඩයේ ඇතුලේ තියෙනවා. ඒක තක්සේරුකරණය කරන එක මොඩියුල්ස් මඟින් කරනවා. එතකොට එයාලට සමාර්ථයක් හෝ මොකක් හරි දෙයක් සහතිකයක් හැටියට දෙනවද?
ගරු මන්ත්‍රීතුමිය, මෙතෙන්දි දැන් අපි දැන් සාමාන්‍ය පෙළ විභාගේ දැන් තිබ්බම ඔක්කොම බලන්නේ ඒ 9 කොච්චරද, ඒ 8 කොච්චරද කියලා. හැබැයි ඒකෙන් නියම தත්ත්වය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා මේ විෂය සංඛ්‍යාව වැඩි කළා. අර හර විෂයන් තියෙන 7 තමයි අර මේ තක්සේරුකරණේ විභාග වශයෙන් වෙන්නේ. අනිත් එක විභාගත් එක්ක පන්ති කාමරයේ තක්සේරුකරණයත් වෙනවා. හැබැයි සහතිකෙනුත් වෙන්නේ GP එකත් එක්ක. එතකොට GP එක 3.1ද ඒ විදිහට දුන්නාම කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. අසමත් කියලා සාන්තිකයක් ලැබෙන්නේත් නැහැ. ඒක පදනම් කරගන්නේ විෂය ධාරාව තෝරා ගැනීම.
හොඳයි. කවිරත් මන්ත්‍රීතුමනි.
ඔව්. එතකොට ඇමතිතුමා දැන් අපි හිතමු විෂය ධාරාව අපි හිතමු උසස් පෙළට තෝරා ගන්නකොට ගිනුම් කරන දැන් කොමර්ස් වාණිජ්‍ය ධාරාව තෝරා ගන්න දරුවෙකුට සාමාන්‍යයෙන් ඉස්සර ගිනුම්කරණය කරලා තිබ්බහම වාණිජ්‍ය කරලා තිබ්බොත් accounting හෝ ඕ ලෙවල් වලදී කරලා තිබුණාම කොමර්ස් විෂය ඒක ප්‍රමුඛතාවයක් වුණා එයාට කොමර්ස් තෝරා ගන්න. එතකොට අර ඔබතුමා කියන අර විදිහට දෙන දර්ශකයත් එක්ක බලලා එයාට තෝරා ගැනීමේ හැකියාව තියෙනවා.
සබන්
essential learning areas වල ව්‍යවසායකත්වය මුල්‍ය සාක්ෂරතාව. ඔව් ඒකේ තමයි ගිනුම් කරන්නේ
තියෙන්නේ. තියෙනවා මම අවසන් කරනවා. දැන් මේ සේරම අපි ගෙනියන්නේ විශේෂයෙන්ම ඔබතුමාගේ මේ ප්‍රතිසංස්කරණ මම ඇත්තටම අගය කරනවා. මොකද කාලයක් තිස්සේ අපිට අවශ්‍යම තිබුණු දෙයක්. ළමයන්ගේ විභාග බර අඩු කිරීම. මොකද මේ වෙනකොට මනෝවිද්‍යා වෛද්‍යවරු අපිට කියන දෙයක් තමයි මේක කරන්න කියලා. වගේ ශිෂ්‍යත්වෙත් පුළුවන් විදිහකට ඔබතුමා මොකක් හරි දෙයක් කරන්න ඕනේ දරුවන්ට තියෙන බර අඩු කරන්න. මම කියනවා දැන් මේ රිෆෝම්ස් ඔක්කොම ගෙනියන්නේ අපි ගුරු උපදේශකවරු හරහා. ඔබතුමා දන්නවා මේ 2023 8 11 වෙනිදා තිබුණු ආංශික අධීක්ෂණ කමිටුවේදී කිව්වා ගුරු උපදේශක අන්තර්ග්‍රහණය නිසියාකාරව සිද්ධ වෙලා නැහැයි කියලා. එතනදී ප්‍රකාශ වුණා ඒ අනුව 2023 9/5 වෙනිදා විපක්ෂ නායකතුමාගේත් ප්‍රධානත්වයෙන් අපි කමිටු ශාලා අංක දෙකේදී ඒ අයත් එක්ක කතා කරලා ඒ සාකච්ඡාවේදී යෝජනා වුණා තාක්ෂණික කමිටුව හදන්න. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛය නිකුත් කරන්න කියලා සුදුසු වැටුප් ක්‍රමයක් සකස් වෙනකන් නැබැයි දැන් ඒ අදාළ නිලධාරිනුත් හිටියා. හැබැයි ඔබතුමා දන්නවා දැන් ගිය සතියේ වෙනකොට ඒ කිසිවක් වෙන්නේ නැතුව ED ඇලිරක් 2 ඇලිරක් 29 ඇලිරක් 18 ඇලිරක් 7 ඇලිරක් 1 සහ 24/7/18 දිනය මඟින් ඔගොල්ලෝ කැමති නම් ඉන්න නැත්නම් යන්න කියලා මේ ගහලා තියෙන චක්‍රලේඛය. එතකොට මේක තුලින් මේ පිරිස ගියාම ඇත්තටම බොහොම අමාරු වෙන්නේ ගුරු උපදේශක සේවාව ස්ථාපිත කරගත්තේ. ඒක තුල ඒ ස්ථාපිත කරගත්තේ කී පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ හොඳක් පළපුරුද්ද තියෙන කණ්ඩායමට අර වැටුප් සකස් කරලා නැති නිසා ඒගොල්ලෝ අන්තර්ග්‍රහණය වෙන්න කැමති නැහැ. ඒ කැමති නැත්නම් ඔයාලා යන්න අපි අලුතින් කණ්ඩායමක් අරන් මේ වැඩේ කරනවා වගේ කතාවක් තමයි තියෙන්නේ. එතකොට මේ අධ්‍යක්ෂීම් තියෙන කණ්ඩායම ගෙදර යවලා මේ ප්‍රතිසංස්කරණ සැබෑලෙස මේ බිමට ගෙනිය ගන්න හැකියාවක් තියෙනවද? ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා අර තාක්ෂණික කමිටුව සකස් කරන්න. ඒ තාක්ෂණික කමිටුව සකස් කිරීම තුළ ඔබතුමන්ලා මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු පුහුණුවට ඒ වගේ දේවල් වලට වැය කරන මුදලින් ලොකු ප්‍රමාණයක් ඉතුරු කර ගන්නත් පුළුවන්. මම ඒක පෞද්ගලිකව ඔබතුමාට කියන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක කරන එක නෙවෙයි කරන්න ඕනේ. මේ ඉන්න පිරිස රැක ගන්න. ඒ අය කියන විදිහට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කරලා දානවා නම් මම හිතනවා සුදුසුයි කියලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපි මෙහි සාකච්ඡාවෙන් පස්සේ තව අවස්ථා කීපයක සාකච්ඡා කළා. අවසානම සාකච්ඡාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිය පිට සිකුරාදා පැය දෙකක සාකච්ඡාවක් තිබ්බා ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ විෂමතාවයන් පිළිබඳවත්, ඊළඟට මොඩියුල ක්‍රමය පිළිබඳවත්, ඊළඟට ඔබතුමිය කිව්ව සමර්කොන් මහත්මයා ඇවිල්ලා හිටියා ගුරු උපදේශක සංගමේ, මම දන්නේ නැහැ ඔය එතුමාත් එක්කන් ඇවිල්ලා හිටිය අනිත් අය. ඉතින් මේ සාකච්ඡා ටික කළා. ඊට පෙරත් වික්ත සාකච්ඡා වෙන්නුත් අර එකක් තමයි ගැලපුම් දීමනාවක් දෙන එක මේ වටුප සකස් කරනකම්. ඊළඟ කාරණේ තමයි එහෙම බැරනම් ඒගොල්ලෝ ඉල්ලීමක් කළා, එහෙමනම් අපිට ගුරු සේවයට යන්න දෙන්නයි කියන. ඒ නිසා තමයි ඔක වෙලා තින්නේ. නමුත් මෙතන මූලික වශයෙන් තියෙන්නේ මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අපිට ලබා දෙන උපදේශ ප්‍රමාද වීමේ ප්‍රශ්නේ.
එතනදී කිව්වේ විශ්‍රාම යන අයට ගැටලුවක් තියෙනවා. විශ්‍රාම යන අය ගුරු උපදේශක සේවයේ කියලා දැනට සම්පත්දායකයෝ හැටියට ඉන්න පිරිස ගුරු විශ්‍රාම යනකොට ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. අන්න ඒ කතාව තමයි එතනදී කිව්වේ. නමුත් මං හිතනවා අමාත්‍යංශයේ ඒක අවබෝධ කරගත්ත විදිහ වැරදි කියලා. ඒ නිසා සමරකෝන් මහත්තයා ගැන මගේ පෞද්ගලිකව තරහක් නැහැ. එයා දැන් විශ්‍රාම ගියපු කෙනෙක්. ඒතර විශ්‍රාම ගියපු කෙනාට මේ පඩි වැඩි උනත් එකයි අනික් අයට නැතත් එකයි. එහෙනම් මම ඔබතුමාට පළවෙනියට යෝජනා කරනවා ඔය සාකච්ඡා වලට දැනට ගුරු උපදේශක සේවයේ ඉන්න අය ගෙන්නගෙන අරගෙන ඒ අයත් එක්ක තොරතුරු සාකච්ඡා කරන්න.
ගිය දෙන්න මම ලැබෙන සතුදම ඕනනම් සාකච්ඡාව දෙන්න පුළුවන්. මේ අපේ අමාත්‍යංශයේ දවල් 11:00 විතර આવොත් නිලධාරිනියක ලැබෙන සවුන්ඩ් එක.
හොඳයි, බොහොම ස්තුතියි. අංක 2 විපක්ෂණ ඇතුමා.
ගරු ඇමතුමනි, මම පොඩි කාරණා කිහිපයක් ඔබතුමාට කියන්නම්. මේ රටේ ඩිජිටල් විප්ලවයක් කරනවා නම් ඇයි තොරතුරු තාක්ෂණය ප්‍රාථමික අංශය නැත්තේ? තොරතුරු තාක්ෂණය 6-13 විෂයක්. ඉතින් අපි කතා කරනවා නම් ඩිජිටල් විප්ලවයක් ගැන. හරිද? ඇත්තම කතාව මොකද්ද? මේක 1-13 විෂයක් වෙන්නට ඕන. ටීචින් සිදුවෙන්නට ඕන ඉංග්‍රීසි වලින්. නෑ නෑ, විනාඩියක් ඉන්න. මම මේ චෝදනාවක් නෙවෙයි කරන්නේ. මම චෝදනාවක් නෙවෙයි කරන්නේ. මේ අපි හැමෝම එක්කහු වෙලා ගන්න ඕන තීන්දුවක්. හැබැයි මම කියන්න ඕනේ, මේව කරන්න ඉස්සෙල්ලා භෞතික සම්පත් හිඟයටයි මානව සම්පත් හිඟයටයි මේ පුහුණු අවශ්‍ය දේවල් ටික ඔක්කොම අපි කරන්නට ඕන. හැබැයි කොහොමද අපි ඩිජිටල් විප්ලවයකට යන්නේ? තවම අපේ රටේ අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණයේ පාසල්වල ක්‍රියාත්මක වෙන්නේ 6-13 විෂයක් හැටියට නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඒක 1-13 කරන්න ඕන. ඒ වගේ මම විශ්වාස කරනවා තරයේ මේක කම්පල්සරි කරන්නටත් ඕන. හරි, ඇන්ඩ් ඉංග්‍රීසි මීඩියම් කරන්නටත් ඕන. ඉතින් මම ඔබතුමාට කියන්න කැමති, මේ විශේෂයෙන්ම සමාජයේ ඇතිවුණු කතාබහක් තුළ බොහෝ විද්වතුන් බොහෝ විශේෂඥයින් මතු කරපු ප්‍රශ්නයක් තමයි මම මතු කරේ. ඔබතුමා කියනවා නම් ඕ ලෙවල් ඒ සර්ටිෆිකේට් එකට ইনফরমේෂන් ටෙක්නොලොජි, సౌందర్య ශාස්ත්‍රය ඒව ඇතුල් වෙනවයි කියලා ඒකම පිළිගන්නවා. ඒක ගැටලුවක් නැහැ. ඉතින් මම මේව මතු කරන්නේ ඇත්තටම අපේ රටේ කරිකියුලයි සිලබයි එකත් වෙනස් වෙන්නට ඕනනේ. අපේ රටේ තියෙන කටපාඩම් ක්‍රමයනේ, ගිරා පෝතක ක්‍රමයනේ, රෝට් ලර්නින්, පැරට් ලර්නින් ක්‍රමයනේ. මම කියන්නේ ඕක තනි පුද්ගලයෙකුට වෙනස් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ අපි සාමූහිකව ඒක පක්ෂ විපක්ෂ ભેදෙන් තොරව මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන හිතලා දැන් බලන්න 10096ක් පාසල් තියෙනවා. ඒ ලෙවල් ඔෆර් කරන්නේ 3000කට ආසන්න ප්‍රමාණයක. ඒකිනුත් මැත් ස්ට්‍රීම්, සයන්ස් ස්ට්‍රීම් තියෙන්නේ 1000කට අඩු ප්‍රමාණයක. ඉතින් මේක මේ සුසිල් ප්‍රේමජයන්ත අපිටම කරපු වරදක් කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ මේක සාමූහිකව හිතලා බලලා අපි සම්පූර්ණයෙන්ම මේ ක්‍රමේ වෙනසක් ඇති කළ යුතුමයි. මේක මම ඔබතුමාට
අවධානය
කරන මේ අවස්ථාව.
හොඳයි. ඔව්. ප්‍රශ්න අංක දෙක ගරු කුසිකර් මහ වැවිලිකර් මහ මාත්‍යතුමා මහින්දාමර වේරම
ගරු
මාත්‍යසෙන්
නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා 27-2 අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දී මම සිදු කරනවා. පළමෙටම කියන්න ඕන මේ ප්‍රශ්නය මුල් කරගෙන තියෙන්නේත් ඒ වගේම පසුගිය දිනවල කතාබහ බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ කෘෂි පුවත් කියන එක ඇග්‍රි නිවුස් වලින් නිකුත් කරපු මේ නිවේදනයක් සම්බන්ධව තමයි. මේ නිවේදනය මාධ්‍ය ඒකකයේ වැලි කර්මහන්ත කෘෂිකර්ම මාත්‍යාංශයෙන් ඉදිරිපත් කළ තියෙන නිසා අපිට ඒක මේ මට මේක කියන්න බෑ, මේක පිටින් එකක් කියලා. හැබැයි මේක නිකන් පත්තරවලට ලියපු වාර්තාවක් පදනම් කරගෙන තමයි මේ සියලු කතන්දරත් පහුගිය දවස්වල සම්පූර්ණ මාධ්‍යවල මේ පිළිබඳව විවේචනත් ඇති වුණේ. මේක සම්පූර්ණ නිවැරදි වාර්තාවක් කියලා මම පිළිගන්නේ. මේක අඩුපාඩු තියෙනවායි කියන එක මුලින්ම සඳහන් කරන්න ඕන. නමුත් ඒ වාර්තා මුල් කරගෙන තමයි මේ හුඟක් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඒකේ පළවෙනි ප්‍රශ්නයේ තුම අහන දීර්ඝ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට පිළිතුර විදියට මම කියන්න කැමතියි, විවගා ව්‍යාප්ත නොකිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් තීරණය කර නොමැත. ගම්වතුර හේතුවෙන් විවගාව සිදු කළ නොහැකි නම් පමණක් කුඹුරු වලට විකල්ප භෝග වගා කිරීම නිර්දේශ කිරීමට කටයුතු කරනු ලැබේ. ඊළඟට දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි මේ සම්බන්ධයෙන් කමිටු අපපත් කර ඇත. කමිටු නිර්දේශ මේ වෙනතෙක් ලබා දී නොමැත. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර, කමිටු නිර්දේශ ලැබුණු පසු මේ පිළිබඳව සලකා බැලීම සිදු කෙරේ. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර, කෘෂිකාර්මික කටයුතු නැවැත්වීමක් සිදු නොවන නිසා ආර්ථික හා සමාජීය වශයෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් තක්සේරුවක් මේ වන විට සිදු කර නොමැත. කමිටුව මගින් ලබා දීමට නියමිත නිර්දේශයන්ට අනුව ඉදිරි කටයුතු සිදු කෙරේ. කෙසේ වුවත් විවගා කළ නොහැකි ඉඩම්වල විවගාවට වඩා ආර්ථික වටිනාකමින් වැඩි සුදුසු භෝග වගා කිරීම, ඒක දෙවැනි කාරණය, ගම්මතුරට ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳුන්වා දීම, ඒ වගේම සෝජාන් වගා ව්‍යාපෘති පද්ධති ඇති කිරීම වැනි විකල්ප විසඳුම් යෝජනා කරමි. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ පනත යටතේ ආවරණය නොවන බැවින් ලවණ බාධකයේ ඉදිකිරීම නිසා ඇතිවන වගාහනි සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් මන්දිගෙවීම සිදු කර නොමැත. කෙසේ වුවද මේ සඳහා පසුගිය වසර කිහිපයේදී ජල සම්පාදන මණ්ඩලය මගින් වන්දි ගෙවා ඇති බවට වාර්තාවක් තියෙන මේක මේ වරහන් ඇතුලේ ලියලා තියෙන කාරණයක්. මේ කාරණය සම්බන්ධයෙන් කියන්න ඕන විපක්ෂ නායකතුමනි, මේ මාතර මේ ලවණ බාධකයක් ඒ වගේම ගම්මතුරු තත්ත්වයක් නිසා විශාල හානියක් සිද්ධ වුණා. ඒ හානිය මත ඒ විවිධ අවස්ථාවන්වලදී ලැබිච්ච තොරතුරුත් ඒ ජනතාවගෙන් අපි වෙත තිබුණු ඉල්ලීම්, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රජයේ ඒ වගේ ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහට ඒ අයගේ ඉල්ලීම් මත මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒ කැබිනට් පත්‍රිකාව අපි ඉදිරිපත් කරේ මේ අයට අපේ ෘෂිරක්ෂණ මණ්ඩලය මගින් වන්දියක් ලබා දීම සඳහා මුදල් ඉල්ලා සිටීමට. ඒ මත ඇතිවෙච්ච කාරණයක් සම්බන්ධව තමයි ඊළඟට මෙතන දිගින් දිගටම සාකච්ඡා වුණේ. ඒකෙදි අපි ඇත්තටම කියනවා මේක හැම අවුරුද්දේක වගේ වෙන්නත් බොහෝ කාලයක් සිදු වුණා. නිරන්තරයෙන් ඇති වෙන තත්ත්වයන්ට මේක වාර්ෂිකව මුදලක් වෙන් කළ දෙන්න කියලා. මොකද එක වතාවක් දීලා මදි, ඊළඟ අවුරුද්දෙත් එනකොට අපි දෙන්න ඕනේ. මොකද අපි අයවැලියකනේ එහෙම කාරණයකට මුදල් වෙන් කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ යෝජනාවට පිළිතුරු විදියට තමයි මුදල් අමාත්‍යාංශයෙන් අපිට ලැබිච්ච පිළිතුරු අනුව තමයි ඒගොල්ලෝ ඒ අය කියන්නේ මේක දිගින් දිගටම මේ තත්ත්වය සිදුවෙන්න නිසාත් මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන එක්වරක් මේ ඉඩම් සඳහා වන්දි මුදලක් ලබා දෙන්න තක්සේරු කළා. අවුරුදු පතා වන්දි ලබා දීමක් නෙවෙයි, ඉන්නනතුරුව මේ වගාවන් සඳහා මේ ප්‍රදේශයේ ගම් වතුරට රොත්තු දෙන වෙනත් වගාවන් සම්බන්ධව කටයුතු කරන්න කියන. ඒ කියන්නේ ඒ වගේම කමිටුවකුත් ඒ වෙනුවෙන් පත් කරා. ඒ කමිටුවෙන් සොයා බැලීමක් කළා වී වෙනුවට සමහරලාට වී තියෙන පුළුවන් අර පාරම්පරික වී වර්ග ගම් වතුරට රොත්තු දෙන ඒවා, ඒ වගේ දේවල් වගා කරන නම් ඒවටත්, ඒ වගේම වැඩි ආර්ථික වටිනාකමක් ලබා ගන්න පුළුවන් භෝග වර්ග සඳහා උදව් උපකාර කරන්න, ඒකට මූල්‍යමය වශයෙන් දාවන මේ ශක්තියක් ලබා දෙන්නත්, තාක්ෂණික දැනුමක් ලබා දෙන්නත් කියන එක අදහස් කළා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. මොකද ආණ්ඩුවට මේ ඉඩම් පවරගෙන තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව මේ වන විටත් රජයේ සතුව තියෙන ඉඩම් මිලියන 2කට ලක්ෂ 20කට ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ ගම්මතුරෙන් යට වෙන මේ ඉඩම් ටික අරගෙන ආණ්ඩුව මොකක්වත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම ඒක ඉතාමත් වගකීමෙන් කියනවා. රජයට මේ ඉඩමක් ගැනීමේ කිසිදු උමනාවක් නැහැ. මේ කියන දිගින් දිගටම ගම්මතුරෙන් යටවෙනවා නම් ඒකට විකල්ප වෙන ආදායම් වැඩි ආදායමක් ලබා ගන්න භෝග වර්ගවලට ඒ උනන්දු කරන්නත්, ඒ සඳහා මූල්‍යමය වශයෙන් තවත් උදව් කරන්නත්, ඒ වගේම ඊට අතිරේකව තාක්ෂණික වශයෙන් දැනුම ලබා දෙන්නත් කියන එක තමයි කියලා තියෙන්නේ. ඒ සම්බන්ධව කමිටුවක් පත් කළා තියෙනවා. කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි කරපු සාකච්ඡාවකදී, අපි අමාත්‍යාංශයේ කරපු සාකච්ඡාවක කරුණු කීපයක් මුල් කරගෙන තමයි මේ මාධ්‍ය නිවේදනය සකස් වෙලා තියෙන්නේ. කෘෂි පුවත් වලට මේක පළ වෙලා තියෙන. කෙසේ වෙතත් මේ පිළිබඳව ඊයේ දිනේත් මම සම්බන්ධ වුණා. තේරීම් කාරක සභාවක් තියෙනවා. බුද්ධික මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් කාරක සභාව තියෙන්නේ. ඒකදී මේ පිළිබඳව සාකච්ඡා කරා. අපි දැන්ට තීන්දුවේ ඉන්නවා. අපි කිසිම තීන්දුවක් ගන්නෙ නැහැ. මේ තේරීම් කාරක සභාව අපි පිළිගන්නවා. මේ තේරීම් කාරක සභාව ලබා දෙන නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන්න අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට කටයුතු කරනවා. කිසිම මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට මම කියන්න කැමති, කිසිම කෙනෙකුට හානියක් කරන අදහසින් නෙවෙයි, ඒ අයට වන්දියක් ලබා දීමේ අදහසින් තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. ඒ වගේම කිසිදු ඉදමක් රජයට පවරගෙන රජයේ සතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රජය එක්වරක් වන්දියක් ගෙවන්න යෝජනා කරලා තියෙන ලොකු වන්දියක්, ඒ කියන්නේ මා තක්සේරු වටිනාකමට සහ ඒ ඉඩම් වලට එතනින් පස්සේ වෙනත් ආර්ථික වශයෙන් වැඩි ආදායමක් ගන්න පුළුවන් භෝග වර්ගවලට එය යොමු කරන්න කියලා වෙනම මුදලක් දෙන්න එකඟතාවයක් තියෙනවා. මේ ඒක ගැන තමයි මේ කමිටුව අවධානය යොමු
කරන්නේ. බොහොම ස්තුතියි. විපක්ෂ නැතුව
මම මේ ඔබතුමාව සමච්චලයට ලක් කරන්න හදනවා නෙවෙයි. මම මේ ප්‍රශ්නය මතු කරේ කෘෂිකර්ම හා වැවී කර්මාන්ත අමාත්‍යංශය මාධ්‍ය ඒකකය නිකුත් කරපු ඒ ප්‍රකාශය මත පදනම් නෙවෙයි. මම පිළිගන්නවා ඔබතුමා ඉදිරිපත් කරා කැබිනට් පත්‍රිකාවක්. මම ඕනනම් ඒකේ අංකයක් කියන්නම්. 24.09 24.612 ඇලීරක් 0.48. දැන් ඔබතුමා ඒ
පත්‍රිකාව ඉදිරිපත් කරේ මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ඉදිකරන ලද කරදිය වහදකේ හේතුවෙන් සිදු වූ වගාහානි සඳහා වන්දි ගෙවීමට ඔබතුමා ඉදිරිපත් කරා. හැබැයි මම මේ ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නේ වර්තමාන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය කවුද? ගරු ජනාධිපතිතුමා. ගරු ජනාධිපතිතුමා ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාවට නිර්දේශ හැටියට එතුමාගේ නිරීක්ෂණ හැටියට ඉදිරිපත් කරනවා. මොකද්ද? යෝජනාව පරිදි අදාළ කුමුරු ඉඩම් සඳහා වූ රජයේ තක්සේරුව එක්වර වන්දි මුදලක් ගෙවා එම කුමුරු ඉඩම් ඉදිරියේදී වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රජයට පවරා ගැනීම සුදුසු බව නිරීක්ෂණය කරයි. මේම ඕපදූප නෙවෙයි ගරු ඇමතිතුමා, මේ ගරු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ, ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කරපු නිරීක්ෂණ, මේව පදනම් කරගෙනයි මම ප්‍රශ්නේ අහුවේ. මම මේ ඔබතුමාව අපහසුතාවයට ලක් කරන්න කිසිසේත්ම වුමනාවක් නැහැ. නමුත් ඔබතුමා කියනවා නම් මේ ඔය කවුදෝ මේ ඇග්‍රි නිවුස් එකකට ලබා දුන්නු ප්‍රකාශයක් පිළිබඳව ඒක පදනම් කරගෙන මම ප්‍රශ්න ඇහුවයි කියලා, ඒක වැරදි. මේ මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ රටේ ප්‍රධානියා ජනාධිපතිතුමාම කියනවා මං ඕන මේක සභාගත කරන්න. මේ බොරු නෙවෙයි. මේ 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 ජනාධිපතිතුමාගේ නිර්දේශ. දැන් ඔබතුමා කියන්නේ මං කියන්නේ බොරුවක්ද කියලා? මේ බොරුවක් නෙවෙයි. ජනාධිපතිතුමා කියනවා මේවා එකවර වන්දි මුදලක් ගෙවලා එම කුමුරු ඉඩම් ඉදිරියේ වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකිවන පරිදි රජයට පවරා ගැනීම සුදුසු බව නිරීක්ෂණය කරයි. මේව මගේ වචන නෙවෙයි, ජනාධිපතිතුමාගේ වචන. ඒ නිසා නෑ නෑ මම කොඩ ඉන්න විනාඩියක් ඉන්න. මම මේකින් එක ඔබතුමාට මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ හැදුවේ මේ ඇග්‍රි නිවුස් එකේ ගිය ඕපදූප මත පදනම් වලේ. හැබැයි ඉතින් අපි කියමු ඇග්‍රි නිවුස් එකේ මොකද්ද මොකද්ද මේ හෙඩින් එක? කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය. ඔබතුමාගේම අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ මේක නිකුත් කරේ. ඉතින් වරදක් අඩුපාඩුවක් සිදු වෙලා තියෙනවා, ඒක හදා ගන්න පුළුවන්. මොකද ඕනම කෙනෙකුට වැරදි සිද්ධ වෙනවා, ඒ වරදි හදා ගන්නට අපි ඊට ප්‍රස්තාව දෙනවා. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමතියි මේව මේ ඕපදූප මත හදපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමාගේම අමාත්‍යංශයේ ලේකම්තුමා නේද ධර්මකීර්ති මහත්තයා, නැද්ද? හරි. එතුමාම යවලා තියෙනවා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ පිළිබඳව ලිපියකින් තවත් නිලධාරීවරුන් ගණනාවකට තමන්ගේ අමාත්‍යංශයේ යටතේ. මම ඒවා කියවන්න යන්නේ කාල වේලා යන නිසා. ඒකේ කියන අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් පරිදි කුමුරු ඉඩම් රජයේ තක්සේරුවක් මත එකවර වන්දි මුදලක් ගෙවා රජයට පවරාගෙන වෙනත් සංවර්ධන ක්‍රියාවන් සඳහා යොදා ගැනීමට අදාළව කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කළ යුතුව ඇත. දැන් ජනාධිපතිතුමාගේ නිර්දේශය මේකයි. ඒ කියන්නේ කුමුරු ඉඩම් ටික එකවර ගෙවලා මේ රජයට පවරාගෙන වෙනත් සංවර්ධන කටයුත්තකට යොමු කිරීම. ඒ වෙනුවෙන් ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමත් නිලධාරීවරුන් ගණනාවකට ලිපියක් යවලා තියෙනවා. මෙහෙම කමිටුවක් පත් කරනවා එකවර මිලදී අරගෙන කුමුරු ඉඩම් වෙනත් සංවර්ධන කටයුතු වලට යෝජනා කරා. ඉතින් මම මේ මේ ඕපදූප මත මේ මේ ප්‍රශ්න අහුව නෙවෙයි. මේ මේවා ප්‍රචාර නෙවෙයි. රටේ විධායක ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩල නිරීක්ෂණ පදනම් කරගෙන මම ප්‍රශ්න අහන්නේ. ඒ නිසා කරුණාකරලා ඔබතුමා නොමග යවන්න එපා. මේක කැබිනට් මණ්ඩලය අරගත්තු තීන්දුවක්. දැන් ඔබතුමා දැම්මේ වන්දි ඉල්ලලා. ඒක මම පිළිගන්නවා. ඔබතුමා දැම්මේ නැහැ මේ යෝජනාවක් මේ කුමුරු ඉඩම් ටික පවරා ගන්න ඕන වෙනත් කටයුතු වලට යොදවා ගන්න ඕන. මහින්ද අමරවීර අමතිතුමා එහෙම කිව්වේ නැහැ. හැබැයි කොහෙද යන්නේ මල්ලේපොල් උත්තරයක් දීලා තියෙන්නේ. වන්දි වලට අමතරව මේකේ දානවා කුමුරු ඉඩම් ටික රජයට ගන්න එක්වර දීම. ඒ නිසා කරුණාකරලා මේ එක්වර මිලදී ගැනීමක් කියන මතය, කුමුරු ඉඩම් රජයට ගන්නවයි කියන මතය, කුමුරු වගාව වෙනුවට වෙනත් කටයුතු වලට යොදවනවයි කියන මතය ඔබතුමාගේ මතය නෙවෙයි, රටේ ජනාධිපතිතුමාගේ මතය. ඒ නිසයි මම මේ ප්‍රශ්නය.
ඔව්, බුද්ධිවතරණතවත් කියලා
බොහොම කෙටියෙන් වාක්‍යයක් එකතු කරන්නම්. විතරක් නෙමෙයි, ජනාධිපතිතුමා මුදල් ආර්ථික ස්ථායීකරණ අමාත්‍යවරයා විදියට ඒ නිරීක්ෂණවල තවත් කාරණයක් කියනවා. මෙතුමා ඉදිරිපත් කරපු යෝජනා පිළිගන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට ඉතා පැහැදිලි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට ජනාධිපතිතුමා කෘෂිකර්මතුමාගේ යෝජනා ටික වන්දි ලබා දීම පිළිබඳ යෝජනා ප්‍රතික්ෂේප කරමින් එකවර වන්දි මුදලක් ගෙවා රජයට පෝරා ගැනීම කියන එක ජනාධිපතිතුමා ස්ථාපනය කරනවා කැබිනට් මණ්ඩලය තුළ. ඒ ස්ථාපනය කරන එක ගෙනල්ලා එතුමාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයාගේ ලිපියේ අන්තිම වාක්‍යයට මම අවධානය යොමු කරනවා. ඒකේ කියනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ධර්මකීර්ති මහත්තයා තමුම්ම ඒකේ සභාපතිවරයා විදිහට හඳුන්වා දෙමින් තමයි අර තවනිලධාරීන් පස් දෙනෙක් පත් කරලා ලියුමවන්නේ. එතකොට ඒ ලිපියේ තමයි කියන්නේ අර අපේ විපක්ෂ නායකතුමා කියපු විදිහට මේ ජනාධිපතිවරයා කියපු එකවර රජයට පවර ගන්න ඉඩම් යන ගමනේ එකවර වන්දියක් දීන රජයට පවර ගන්න යන ඉඩම ඒ තීරණේ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි සභාපති විදිහට මේ ධර්මකීර්ති මහත්තයාගේ සභාපතිත්වයෙන් තව පස් දෙනෙක් පත් කරන්නේ. එහෙනම් හරි පැහැදිලි කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන්නේ මෙතුමගේ යෝජනාව නෙවෙයි. ඒක කියනවනේ නිරීක්ෂණ ජන ඔබතුමාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිවරයාගේ එකවර වන්දි දී රජයට පවරා ගැනීම කියන එක ස්ථාපනය වෙනවා කැබිනට් මණ්ඩලය තුළ. ඒක කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් යවනවා අමාත්‍යංශ ලේකම්වරයාට. අමාත්‍යංශ ලේකම්වරයා තමුම්ම සභාපති විදියට පත් කරගන්නමින් තව පස් දෙනෙක් කමිටුවක් පත් කරනවා. එහෙනම් හරි පැහැදිලි මේ වෙනකොට කමිටුව පත් කළ තියෙන නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අන්තර්කාලීන වාර්තාවක් සහ අවසාන වාර්තාව වෙනකන් කරුණාකර ඊළඟ කැබිනට් මණ්ඩලයට කියන්න මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න එපා කියලා ඔබතුමාගේ අමාත්‍යංශයටත් කියන්න. මේ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දකුණු පළාත් ආණ්ඩුකාරතුමත් මේ පහුගිය දවස්වල රුහුණ විශ්වවිද්‍යාලයෙන් පත් කරපු විද්වත් කමිටුව තාම වාර්තාව දුන්නේ නැති තත්ත්වයක් තුළ ඒ වාර්තාවේ මීට කලින් වාර්තාවෙත් කියලා තියෙනවා සමහර ඇලවේලි සඳහා ඇතැම් මාර්ග කපලා වෙනස් කරන්න ඕනේ කියලා. එහෙම තියදී මේ මාර්ග සංවර්ධනය කරන්න පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට දකුණු පළාතේ යෝජනා අරගෙන තියෙනවා. අර බොරළු දාන්න සමහර මේ මේ මිල කැදවුම් කරලා තියෙනවා. එතකොට මේ එහෙනම් මේ තේරීම් කාරක සභාව තේරුමක් නැහැ. ඒ නිසා මම කියනවා දකුණු පළාතේ ආණ්ඩුකාරතුමා ඇතුළු දකුණු පළාත් සභාවත් කරුණාකරලා මේ ක්‍රියාමාර්ගය නතර වෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමා කියන මේ තේරීම් කාරක සභාව ක්‍රියාත්මක කළා ඉවරනකම් අමාත්‍ය මණ්ඩලයටත් ඔබතුමාගේ අමාත්‍යංශයේ තියෙන පංච සය පුජ්‍යල කමිටුවටත් ඒ ක්‍රියාමාර්ග తాවකාලිකව නවත්තන්න කියලා ප්‍රකාශයක් කරන්න. එතකොට අපිට විතරක් නෙමෙයි නිල්වලාගම් මිටියාවතේ ගොවීන්ටත් යම් කාලයක් සැනසීමක් ඇතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ගැන අවසාන තීන්දුවක් ගමු කමිටුවෙන්. එච්චරයි.
හොඳයි. හරි. ගරු මහින්දවරේ මතුමා.
සම්බන්ධව මම ජනාධිපතිතුමා සමගත් සාකච්ඡා කරා. ඒ වගේම කැබිනට් මණ්ඩලෙත් අපි දීර්ඝව සාකච්ඡා කරා. මේ කිසිදු ඉඩමක් රජයට අරගෙන තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා දන්නවා මේ වෙනකොට රජයේ සතුව තියෙන ඉඩම් 120කට ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ජනතාවට ලබා දෙනවා. එහෙම එකක ආණ්ඩුවකට ඉඩම් අරගෙන තියාගන්න උවමනාවක් නැහැ. මේ සම්බන්ධන කටයුතු කියන එකෙන් අදහස් කරේ අපි මේක දීර්ඝව සාකච්ඡා කරා. මෙතන අඩුපාඩු වචනවල තියෙන්න පුළුවන්. මේවා වෙනත් ආර්ථික වශයෙන් වටිනාකමක් තියෙන භෝග වගා කිරීම සඳහා මූල්‍යමය දායකත්වයක්. අර වන්දි මුදලට අමතරව අපිට උපදෙස් ලැබුණේ මූල්‍යමය වශයෙන් එයට තව ආධාර මුදලකුත් දීලා තාක්ෂණික වශයෙන් උත් දීලා ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඉතින් මේ යෝජනාවට අකමැත්තක් තියෙනවා නම් අපි ඒක වහාම මම යෝජනා කරන්නම් ඒක නතර කරන්න කියලා. ඒ වගේම අපේ කමිටු ක්‍රියාකාරීත්වයත් මම පිළිබඳව කටයුතු කරන්න තාවකාලිකව නවත්තන්නම්. අපි වඩා වැඩගත් කියලා අපි හිතනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවෙන් දෙන තීන්දුව තමයි ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබ තුමන්ලගේ යෝජනාවලිය ඉතාමත් කඩිනමින් නෙවන්න. ඒක මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ලබන සතියේ හරි අවශ්‍ය පියවර ගන්න. නැවතත් මම කියනවා මේ ඉඩම් ආණ්ඩුවට පවර ගන්න හෝ වෙනත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක ඉතාමත් හොඳ හිතින් තමයි මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. මේ ගොවි ජනතාවට සහනයක් ලබා දෙන්න මේ කියන එකත් පැහැදිලි
කරගන්න. කොහොමද සර්? විපක්ෂ නායකතුමා දැන් බොහොම ලොකු වෙලාවක් ගියා.
එහෙනම් ඔබතුමා හොඳ හිතින් පත්‍රිකාව ඉදිරිපත් කරපු එක මම කිව්වා. එතකොට ජනාධිපතිතුමා හොඳ හිතින් දුන්න නිරීක්ෂණ ටික මම මේ අවස්ථාවේ සභාගත කරනවා, හැන්සත් ගත කරනවා හැමෝගෙම දැන ගැනීම පිණිස. මම දන්නවා ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමත් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට ඔබතුමාගේම අමාත්‍යංශයේ නිලධාරීන් උපදෙස් යවුවෙත් ඒකත් හොඳ හිතින්ද කියලා මම දන්නේ නැහැ. ඒකත් මම හැන්සත් ගත කරනවා, සභාගත කරනවා හැමෝගෙම දැන ගැනීම සඳහා.
හොඳයි, බොහොම ස්තුතියි. කරු මන්තේ තුමා ලොකු වෙලාවක් ගත වෙලා තින්නේ. ඔය ඊළඟ මේක තියෙනවනේ විවාදේ. ගරු මන්තුමා දැන් 12ත් පහුවෙලා දැන් විපක්ෂ නායකතුමා ඩිබේට් එක ඇති කරන මේ සභාපති නායකතුමා විරුද්ධ කැමති නැහැ.